අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර ආයුබෝවන්. අද රුහුණු ගුරු ගෙදරින් ඉගෙන ගන්න සූදානම් වෙන්නේ විද්‍යා විෂයට අදාළ පාඩම. ඒ පාඩමේ නම සරල රේඛීය චලිතය. අපි මේ දක්වා සරල රේඛීය චලිතයේ පළවෙනි කොටස ඉගෙන ගත්තා. අද සරල රේඛීය චලිතයේ පාඩමේ දෙවැනි කොටස තමයි ඉගෙන ගන්නේ. දෙවැනි කොටසින් වේගය හා මධ්‍යක වේගය කියන කොටස් ටික ආවරණය කරනවා. මම මාතර අතුරුලිය මහාවිද්‍යාලයේ පුබුදුනි අයේෂා ගුරුතුමිය. මම දැන් ඔය දරුවන්ට කියන ගැටලුව ගැන විස්තරය ගැන පොඩි අවධානයකින් ඉන්න. මම කියනවා මෙන්න මෙහෙම විස්තරය. මීටර් 100ක ධාවන තරඟයකදී නිමල්, පසන් සහ රණිඳු කියන ධාවකයන්ගෙන් තරඟය නිම කිරීමට පසන්ට තත්පර 25කුත්, රණිඳුට තත්පර 40කුත්, නිමල්ට තත්පර 50කුත් ගත වුණා නම් වඩාත්ම වැඩි වේගෙන් දුවන්නේ කවුද? වඩාත්ම වැඩි වේගෙන් දුවන්නේ කවුද? ආයේ මම කියන්නම්. මීටර් 100ක ධාවන තරඟයකදී නිමල්, පසන්, රණිඳු කියන ධාවකයෝ 3 දෙනා. මෙයාලට තරඟය නිම කිරීම සඳහා ගියපු කාලය පසන්ට තත්පර 25කුත්, රණිඳුට තත්පර 40කුත්, නිමල්ට තත්පර 50කුත් ගත වුණා. මන් දන්නෝ ඔය දරුවන්ගේ හිතේ තියෙන උත්තරේ. වේගෙන් දුවන කෙනා විදියට ඔයාලා තෝරලා ඇත්තේ පසන්. මම හරි නේද? ඊළඟට මම අහනවා අඩුම වේගයෙන් දුවන්නේ කවුද කියලා. අඩුම වේගයෙන් දුවන කෙනා. අඩුම වේගයෙන් දුවන්නේ කවුද? නිමල්. නිමල් අඩුම වේගයෙන් දුවන්නේ නිමල්. ඇයි දරුවන් එහෙම කිව්වේ? ඇයි එහෙම කිව්වේ? මේ හැමෝම ක්‍රීඩකයෝ 3 දෙනාම, ධාවකයෝ 3 දෙනාම දිව්වේ මීටර් 100 කියන එකම දුර. හැබැයි එක එක්කෙනාට ඒ දුර ගෙවාගෙන යන්න ගත වූ කාලය එකිනෙකට වෙනස් වුණා. අඩුම කාලයක් දිවීමට ගත කරපු කෙනා තමයි වේගවත්ම ධාවකයා වෙන්නේ. ඒ අනුව තමයි ඔය දරුවෝ තේරුවේ වේගයෙන්ම දුවන කෙනා පසන් කියලා. ඒ වගේම අඩුම වේගෙන් දුවන කෙනා, එහෙම නැත්නම් හෙමින්ම දුවපු කෙනා තමයි නිමල් කියලා තේරුවෙත් ඒ විදිහට තමයි. ඒ කියන්නේ වැඩිම කාලයක් ගිහිල්ලා තියෙනවා යාට දුවන්න අනිත් අයට සාපේක්ෂව. දැන් දුල පුතාලට තේරෙනව ඇති වේගය කියන්නේ මොකද්ද කියලා. වේගය කියන්නේ යම් වස්තුවක දුර ගෙවා යාමේ සීග්‍රතාවය. යම් වස්තුවක දුර ගෙවා යාමේ සීග්‍රතාවය. වෙනත් විදියකින් කියනවනම් වේගය කියන එක අපිට හඳුන්වන්න පුළුවන් ඒකක කාලයකදී වස්තුවක් ගමන් කළ දුර විදිහට. ඒකක කාලයකදී වස්තුවක් ගමන් කළ දුර ලෙස. එහෙනම් දරුවනේ, වේගයට අපි සමීකරණයක් ගොඩනගමු. වේගය හොයන්න සමීකරණයක් ගොඩනගමු. එහෙනම් ඒකක කාලයකදී වස්තුවක් ගමන් කළ දුර. ඒ කියන්නේ දුර බෙදීම කාලය. දුර බෙදන්න ඕන කාගෙන්ද? කාලය. එහෙනම් අපිට ගන්න පුළුවන් වේගය සඳහා සමීකරණය. එහෙනම් වේගය සමාන වෙනවා දුර බෙදීම කාලයට. දුර බෙදීම කාලයට. දැන් පුතාල ලියන්න බලන්න, ඒකට අදාළ සම්මත ඒකකය මොකද්ද කියලා. ඒ කියන්නේ වේගයට සම්මත ඒකකය මොකද්ද? හරි හරි. දැන් අපිට පුළුවන් වේගයට අදාළ සමීකරණය දන්නා නිසා වේගය කියන්නේ දුර බෙදීම කාලය නම් දුර මනින සම්මත ඒකකය මොකද්ද? දුර මනින සම්මත ඒකකය තමයි මීටර් කියලා කියන්නේ. එහෙනම් මීටර ලිව්වා ඉර උඩ. ඉර යට කවුද ලියන්නේ? කාලය. කාලය. කාලය සඳහා සම්මත ඒකකය තමයි තත්පර. කලින් පාඩමේදී ඉගෙන ගත්තා. එහෙනම් තත්පර. එහෙනම් ඒකේ සම්මත සංකේතයකුත් තියෙනවා. සිම්පල් S. එහෙනම් උඩ ලිව්වා අපි සිම්පල් M. පල්ලෙහා ඉරෙන් පහළ ලිව්වා අපි සිම්පල් S. මේ M බෙදීම S කියන එකම සමාන වෙනවා M S ඉර උඩ M S ඍණ 1. M S ඍණ 1. ඒක අපි කියවන්නේ තත්පරයට මීටර් කියලා. තත්පරයට මීටර්. ඒකකය ලියද්දී මෙතන අකුරු දෙකක් තියෙන නිසා M හා S අතර පොඩි අකුරක් ලියන්න පුළුවන් තරමේ හිදසක් තියලා තමයි අපි ඒකකය ලියන්න ඕනේ. එහෙම නැත්තම් වැරදි. වැරදි අර්ථකථනයක් තමයි එහෙම උනොත් දෙන්නේ. ඒ නිසා තත්පරයට මීටර් කියන එක ලියද්දී සිම්පල් M හා සිම්පල් S ඍණ 1 කියන දෙක අතර අකුරක පරතරයක්, අකුරක් ලියන්න පුළුවන් පරතරයක් ඉතුරු කරන්න ඕන. එහෙනම් සම්මත ඒකකය වෙන්නේ වේගය සඳහා තත්පරයට මීටර්. තත්පරයට මීටර්. හැබැයි දරුවනේ, අපි දුර මැන්නොත් කිලෝමීටර් වලින්, කාලය මැන්නොත් පැය වලින්, එතෙන් දෙන වේගය සඳහා ලැබෙන ඒකකය වෙනස් වෙනව නේද? වෙනස් වෙනවා. එතකොට එන්නේ K M H ඍණ 1. K M H ඍණ 1. ඒ කියන්නේ පැයට කිලෝමීටර්. පැයට කිලෝමීටර්. මේක බහුලවම භාවිතා, එක සම්මත ඒකකයක් නුනට මේක බහුලවම භාවිතා වෙනවා වාහනවල වේග සම්බන්ධයෙන් නේද? ඊළඟට අපි හිතමු දුර මැන්නේ සෙන්ටිමීටර් වලින්, කාලය මැන්නේ තප්පර වලින් නම්. එහෙනම් දුර සෙන්ටිමීටර්, ඉර උඩ ලිව්වා සෙන්ටිමීටර්, ඉර යට ලිව්වා තප්පර, ඒ කියන්නේ සිම්පල් S. එහෙනම් ඒක සමාන වෙනවා CMS ඍණ 1 කියන එකට. ඒක අපි කියවන්නේ තත්පරයට සෙන්ටිමීටර් ලෙස. තත්පරයට සෙන්ටිමීටර් ලෙස තමයි කියවන්නේ. ඒවා ඒ දෙකම අවසානයේදී කියපු පැයට කිලෝමීටර්, ඒ වගේම තත්පරයට සෙන්ටිමීටර් කියන දෙකම වේගය සඳහා සම්මත ඒකක නෙවෙයි. නමුත් භාවිතා වෙන්න පුළුවන්. භාවිතා වෙනවා. හරි. දැන් අපි හොයමු නේද නිමල්ගේ, පසන්ගේ, රණිඳුගේ වේග ටික. හොයලා බලමු අපි කලින් හිතපු විදිය හරිද කියලා. අඩු කාලයක් ගත වෙන කෙනාද වැඩි වේගෙ තියෙන්නේ, වැඩි කාලයක් ගත වෙන කෙනාද වැඩි වේගෙ තියෙන්නේ කියලා බලමු. දැන් අපි සමීකරණයක් ගොඩනගගෙන තියෙන්නේ. අපි සමීකරණයක් ගොඩනැගුව වේගය සඳහා. අපි ඒක ලියමු. එහෙනම් ලියනවා වේගය සමානයි දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය. එහෙනම් නිමල්ගේ වේගය හොයමු. මුලින් අපි නිමල්ගේ වේගය හොයන්න දුර සඳහා ආදේශ කරන්නේ කීයද? මීටර් 100. මීටර් 100 තමයි අපි ආදේශ කරන්නේ. ඊළඟ කාලය සඳහා නිමල්ට තරඟය නිම කිරීමට තප්පර 50ක් ගත වුණා කියලා තමයි කිව්වේ. එහෙනම් නිමල්ට තත්පර 50ක් ගත වුණා නම් කාලය අපි දාන්න ඕන තප්පර 50. එහෙනම් උඩ ලිව්වා 100යි මීටර්, බෙදීම 50යි S තප්පර. S කියන්නේ තප්පර. එහෙනම් 100 බෙදීම 50 කියන්නේ 2යි MS ඍණ 1. ඒ කියන්නේ තත්පරයට මීටර් 2යි. තත්පරයට මීටර් 2යි. එහෙනම් නිමල්ගේ වේගය තත්පරයට මීටර් 2යි. ඊළඟට පසන්ගේ වේගය සොයමු. පසන්ගේ වේගය සෙවීම සඳහා දුර සඳහා මීටර් 100කුත්, කාලය සඳහා තප්පර 25කුත් ආදේශ කරන්න. එවිට උගුල්ලන්ට එන උත්තරේ බලන්න. මීටර් 100 බෙදීම තත්පර 25. එතකොට එනවා තත්පරයට මීටර් 4ක්. තත්පරයට මීටර් 4ක්. ඊළඟට රණිඳුගේ වේගය සොයමු. රණිඳුගේ වේගයත් අපිට හොයන්න දුර සඳහා එකම අගයක් තමයි තුන් දෙනාටම ආදේශ වෙන්නේ. ඒ කියන්නේ දුර මීටර් 100. බෙදීම තත්පර 40. තත්පර 40. එහෙනම් ඒ සඳහා ලැබෙනවා රණිඳුගේ වේගය මීටර් 100 බෙදීම 40යි තත්පර කියන්නේ තත්පරයට මීටර් 2.5යි. දැන් අපි කලින් තීරණය කරපු විදියටම නේද උත්තර ටික ඇවිල්ලා තියෙන්නේ. බලන්න වැඩිම වේගය තියෙන්නේ කාටද? වැඩි මගිය ලැබිලා තියෙන්නේ පසන්ට නේද? පසන්ට එහෙනම් වැඩි මගිය හම්බ වුණා කියන්නේ යාගේ වේගය වැඩි. අපි තීරණය කරා හරි. අඩුම වේගය තියෙන්නේ 2යි තත්පරයට මීටර් 2යි කියන එක තමයි අඩුම මගිය තියෙන්නේ නිමල්ට. එහෙනම් නිමල්ගෙත් පසන්ගෙත් අපි තීරණය කරපු දෙය හරි. එහෙනම් අපිට ගණනේනුත් තේරෙනවා වැඩිම හා අඩුම වේගයන් තියෙන විදිය හරි කියන එක. ඊළඟට මම ඔය දරුවන්ට විශේෂයෙන් වැදගත් දෙයක් කියන්න යන්න. කලින් පාඩමේදී ඉගෙන ගත්තා දෛශික රාශීන් හා අදිශ රාශීන් කියලා දෙකක්. දැන් වේගය අයිති වෙන්නේ දෛශික රාශියකටද අදිශ රාශියකටද කියන එක පොඩ්ඩක් හිතන්න ඕන. බලන්න වේගය කියන්නේ අපි සමීකරණයකින් බැලුවා දුර බෙදීම කාලය. එතකොට දුර කියන්නේ අදිශයක්නේ. දුර කියන්නේ අදිශ රාශියක්. ඒක අපි ඉගෙන ගත්තා. දුර අදිශයක්. එතකොට කාලය කියන්නේත් මොකද්ද? අදිශ රාශියක්. එතකොට අදිශ රාශියක් අදිශ රාශියකින්ම තමයි බෙදලා තියෙන්නේ. එහෙනම් අවසානයේදී හම්බ වෙන වේගයටත් හම්බ වෙන්නේ අදිශයක් කියන එකම තමයි. ඒ කියන්නේ වේගය කියන්නේ අදිශ රාශියක්. වේගය කියන්නේ අදිශ රාශියක්. ඒකට තියෙන එහෙනම් විශාලත්වයක් පමණයි. දිශාවක් සලකන්නේ නැහැ. දැන් කොළයක් අතට අරගෙන මම දැන් කියන දත්ත ටිකට අදාළව වගුවක් පුරවන්න ඕන. ඒක තීරු 8යි පේලි දෙකක් වශයෙන් ඇඳගන්න. තීරු 8යි පේලි දෙකක් වශයෙන් ඇඳගන්න. මේකෙ තියෙන්නේ කාර් රථයක් ගමන් කළ දුර කාලය සමග වෙනස් වූ ආකාරය. එහෙනම් ඔය දරුවන් ලියන්න පළවෙනි තීරුවේ කාලය කියලා ලියන්න. කාලය කියලා ලියලා සිම්පල් ටී අකුර ඉස්සරහින් දාලා වරහන් ඇතුලේ ලියන්න කාලය මනින සම්මත ඒකකය කවුද? තත්පර. එතකොට තත්පර සඳහා අපි යොදන්නේ සිම්පල් S කියන එක. එහෙනම් වරහන් ඇතුලේ සිම්පල් S ලියුවා. ඊළඟට දුර. දුර ඉස්සරහින් සිම්පල් D ලියන්න. වරහන් ඇතුලේ දාන්න දුර මනින සම්මත ඒකකය වන සිම්පල් M මීටර්. පළවෙනි තීරුවේ කාලය ලිව්වා. ආයමම කියන්නම්. පළවෙනි තීරුවේ කාලය ලිව්වා. ඊළඟට ඒ තීරුවේම පල්ලෙහා රූලෙන්, ඒ කියන්නේ දෙවනි පේලියෙන් ලියන්න ඕනේ දුර කියන එක. ඒක තමයි සංකේතයත් එක්ක දුර කියන එක ලියවෙන්න ඕනේ. ඒ වගේම කාලය කියන එකත් සංකේතයත් සම්මත සංකේතයත් එක්ක ලියවෙන්න ඕන. දැන් මේ වගුවේ මම කියාගෙන යනව දත්ත ටික කාලය ඉස්සරහින් බිංදුව 1 2 3 4 5 6 කියන ඒවා ලියාගෙන යන්න. එක් එක් තීරුවල දෙවෙනි තීරුව, තුන්වෙනි තීරුව, හතරවෙනි තීරුව, පස්වෙනි තීරුව, හයවෙනි තීරුව, හත්වෙනි තීරුව, අටවෙනි තීරුව දක්වා බිංදුව 1 2 3 4 5 6 වශයෙන් ලියන්න. ඊළඟට දෙවෙනි පේලියෙත් පළවෙනි තීරුවේ බිංදුව, දෙවෙනි පේලියේ දෙවෙනි තීරුවේ බිංදුව, ඊළඟට 4 8 12 16 20 24 විදියට ලියන්න. හරි, මං හිතනවා ලියාගන්න ඇති කියලා. දැන් මං කියනවා මුල් තත්පරයේ තුල මේ කාර් රථය ගමන් කරපු දුර හොයන්න කියලා. මුල් තත්පරයේ තුල කාර් රථය ගමන් කළ දුර සොයන්න. ඒ සඳහා අපිට පුළුවන් මීටර් 4ෙන් අඩු කරන්න මීටර් බිංදුව. ඒ කියන්නේ දත්තවලට අනුව හතරෙන් බිංදුව අඩු කරාට පස්සේ අපිට එනවා මුල් තත්පරයේ තුල වස්තුව ගමන් කළ දුර. ඒ විදිහටම හොයන්න බලන දෙවන තත්පරයේ තුල ගමන් කර දුර. මොකද්ද කරන්න ඕනේ? දෙවනි තත්පරයේ දක්වා යා ගමන් කරපු දුර මීටර් 8යි. නමුත් පළවෙනි තත්පරයේ දක්වා යා ගමන් කළ තැන මීටර් 4ක්. එහෙනම් දෙවනි තත්පරයේ තුල විතරක් ගමන් කරපු දුර හොයන්න 8න් 4ක් අඩු කරන්න. එහෙනම් හම්බ වෙනවා මීටර් 4ක්. දැන් ඔය දරුවන් මේ විදියටම තුන්වන, හතරවන, පස්වන හා හයවන තත්පර තුලත් ගමන් කරපු දුරත් හොයන්න. බැලූ බැල්මටම පේනවා සෑම තත්පරයකදීම මීටර් 4 ගානේ තමයි මේ කාර් රථය ගමන් කරලා තියෙන්නේ. එහෙනම් මේකෙන් පැහැදිලි වෙන දේ තමයි සෑම තත්පරයකදීම එකම දුරක් තමයි මෙතෙන්දි ගමන් කරලා තියෙන්නේ. අපි මේ වගේ අවස්ථාවලට කියනවා නියත වේගයකින් ගමන් කළා කියලා. එහෙම නැත්නම් ඒකාකාර වේගයකින් ගමන් කළා කියලා. සෑම තත්පරයකදීම එකම දුරක් යම් වස්තුවක් ගමන් කරයි නම් එයට නියත වේගයක් එසේත් නැත්නම් ඒකාකාර වේගයක් තිබේයයි සලකනු ලැබේ. එහෙනම් පුතේ මෙතන කාර් රථයේ නියත වේගය කොච්චරද? කාර් රථයේ නියත වේගය වෙන්නේ වේගය සමානයි දුර බෙදීම කාලය නිසා. අපිට සැලකුවත් අපි දෙවන තත්පරය ගැන දෙවන තත්පරයේ දියා මීටර් 4ක් ගමන් කරා. ඒ කාලය තත්පර 1යි. ඒ කියන්නේ දෙවන තත්පරයට අදාළව ඒ සඳහා ගත වූ කාලය මීටර් 4ක් යන්න ගත වූ කාලය 1 තත්පරයක් නිසා දෙවන තත්පරයට අදාළව වේගය කියන එක අපිට හම්බ වෙනවා මීටර් 4 බෙදීම තත්පර 1. ඒ කියන්නේ තත්පරයට මීටර් 4යි. තත්පරයට මීටර් 4යි. එහෙනම් දිගටම මේ කාර් රථය ගිහිල්ලා තියෙන්නේ තත්පරයට මීටර් 4ක නියත වේගයකින්. අපි තවත් ගානක් හදලා බලමු. සරත් නිවසේ සිට රැකියා ස්ථානයට යාමට භාවිතා කළ බසය මුල් තත්පර 6 තුල ගමන් කළ ආකාරය පහත දැක්වේ. දැන් පුතාලා ලියා ගන්න කලින් වගේම වගුවක් ඇඳ ගැනීම කරන්න ඕනේ. තීරු 8යි, පේලි 2යි. කාලය, දුර පළවෙනි තීරුවේ ලියන්න ඕන. 1 යට 1. කාලය, දුර. කාලය ඉස්සරහින් ලියන්න බිංදුව 1 2 3 4 5 6. දුර ඉස්සරහින් ලියන්න බිංදුව 2 4 9 12 17 24. බස් රථය මුල් තත්පරයේ තුල ගමන්ගත් දුර හොයන්න කිව්වොත් හොයන්න පුළුවන් නේද? කලින් විදියමයි. අපි මොකද කරන්නේ? මුල් තත්පරයේ දක්වා ගමන් කරපු දුර කලින් තත්පරයේ ගමන් කරපු දුරින් අඩු කරන්න. ඒ කියන්නේ දෙකෙන් බිංදුව අඩු කරාම මීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. ඒ විදියටම දෙවන තත්පරයේ තුල ගමන් කර දුර හෙව්වොත් 4න් 2ක් අඩු කරන්න. මීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට තුන්වන තත්පරයේ තුල ගමන්ගත් දුර 9න් 4ක් අඩු කරන්න. එතෙන්දි මීටර් 5ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට හතරවන තත්පරයේ තුල ඒ විදියට හොයන්න පුළුවන් දිගටම අපිට කොච්චර දුරක් ගිහිල්ලා තියෙනවද බස් රථය තත්පර 6ක් දක්වා එක් එක් තත්පරයේ තුල ගමන්ගත් දුර සෙවීම කළ හැකි. අපිට හතරවන තත්පරයේ තුල ගමන්ගත් දුර එනවා 12න් 9ක් අඩු කරාම මීටර් 3යි. එහෙනම් දරුවනේ මේ අපි ගත්තු දත්තවලට අනුව පේනවා බස් රථය එක් එක් තත්පරයේ තුල ගමන්ගත් දුර අසමාන බව. එහෙමනම් වස්තුව ඒකාකාර වේගයෙන්ද ගමන් කරලා තියෙන්නේ? නෑ නෑ. ඒකාකාර වේගයෙන් ගියා නම් සෑම තත්පරයකදීම සමාන දුරක් ගෙවාගෙන යන්න ඕන. මේක එහෙම වෙලා නෑනේ. එහෙනම් මේක ඒකාකාර නොවන වේගයක් කියලා තමයි කියන්නේ. ඒකාකාර නොවන වේගයක්. මෙවැනි අවස්ථාවලදී අපේ ගණනේ පහසුව සඳහා අපි මධ්‍යක වේගයේ හෙවත් සාමාන්‍ය වේගය කියන එකක් ගණනය කරනවා. මධ්‍යක වේගයේ හෙවත් සාමාන්‍ය වේගය. ඒ සඳහා සමීකරණයක් තියෙනවා. මධ්‍යක වේගය හෙවත් සාමාන්‍ය වේගය සමාන වෙනවා. ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. ගමන් කළ මුළු දුර බෙදීම ගත වූ මුළු කාලය. එහෙනම් පුතේ, කලින් සඳහන් කළ බස් රථය ගමන් කළ මධ්‍යක වේගය හොයමු. අපි දැන් මධ්‍යක වේගය සඳහා සමීකරණේ දන්නවනේ. දැන් මේකේ කලින් අපි කියපුයි ගානේ එක් එක් තත්පරය තුළ ගමන් කරපු දුරවල් එකිනෙකට වෙනස් වුණා. එහෙනම් අපි මධ්‍යක වේගය හොයමු. තත්පර 6ක් දක්වා ගමන්ගත් මුළු දුර කොච්චරද? තත්පර 6 දක්වා මෙයා ගිහිල්ලා තියෙන මුළු දුර මීටර් 24ක්. එහෙනම් ඉර උඩ ලියන්නේ කවුද? මීටර් 24. ඒ සඳහා ගත වූ මුළු කාලය කොච්චරද? තත්පර 6ක්. මීටර් 24 බෙදීම තත්පර 6. උත්තරේ එනවා කීයද? තත්පරයට මීටර් 4යි. තත්පරයට මීටර් 4යි. එදිනෙදා ජීවිතයේදී වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ මධ්‍යක වේගය කියන එක. උදාහරණයක් විදියට ගත්තොත්, කොළඹ ඉඳලා නුවර දක්වා ගමන් කරන දුම්රියක් සෑම තත්පරයකදීම එක සමාන දුරක් ගමන් කරන්නේ නැහැ. සෑම තත්පරයකදීම එක හා සමාන දුරක් ගමන් කරන්නේ නැහැ දුම්රිය. ඒ නිසා ඒ සඳහා කොළඹ සිට නුවර යාම සඳහා පැය 3ක් ගත වුණා නම්, දුම්රියේ සාමාන්‍ය වේගය හෙව්වොත් කොච්චරක් යාවිද? කිලෝමීටර් 115 පැය 3ක්. එහෙනම් දුර කාලයෙන් බෙදන්න. ගමන් කළ මුළු දුර මුළු කාලයෙන් බෙදන්න. ගමන් කළ මුළු දුර 115යි කිලෝමීටර්. ඒක බෙදන්න ඕන පැය 3ෙන්. පැය 3ෙන් බෙදුවහම පැයට කිලෝමීටර් වශයෙන් අපිට එනවා 38.33. ඔන්න ඔය විදියටයි පුතේ අපි සාමාන්‍ය වේගය, එහෙම නැත්නම් මධ්‍යක වේගය කියන එක ගණනය කරන්නේ. දැන් පුතාලා ගන්න ගුරු ගෙදර පාඩම් මාලාවට සකස් කරපු සංගරාවේ තියෙන දෙවනි ඒකකයේ සඳහා සකස් කරපු ප්‍රශ්න පත්‍රය. ඒකේ පස්වෙනි ප්‍රශ්නය වෙත යමු. පස්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා කාලය සමග විස්ථාපනය වෙනස් වූ ආකාරය යම්කිසි වස්තුවක. ඉතින් එයා ගිහිල්ලා තියෙන සරල රේඛාවක් දිගේ කියලාත් අපිට කියලා තියෙනවා. එහෙනම් අපෙන් අහනවා වස්තුව ගමන් කළ මුළු දුර. ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය. සරල රේඛාවක් දිගේ චලනය වූ වස්තුවක විස්ථාපනයේ කාලය සමග වෙනස් වූ ආකාරය පහත වගුවේ දැක්වේ. ඒ අනුව පහත, පහ, හය හා හත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. කාලය සමග විස්ථාපනයේ වෙනස් වූ ආකාරය තමයි වගුවේ තියෙන්නේ. එහෙනම් දරුවනේ, වස්තුව ගමන් කළ මුළු දුර සෙවීම සඳහා අපි කුමක්ද කළ යුත්තේ? මුල් තත්පරයේදී කාලය බිඳුවේදී විස්ථාපනය බිඳුවයි. පළවෙනි තත්පරයේදී විස්ථාපනය 2යි. දෙවෙනි තත්පරයේදී 4යි. තුන්වෙනි තත්පරයේදී 6යි. හතරවෙනි තත්පරයේදී 8යි. ඔය විදියට ගිහිල්ලා බිඳුව දක්වා අඩුවීමක් අපිට පේනව නේද? 8 කියන එකත් අපිට නිතර පේනව තුන් තැනක තියෙන විත්තිය. එහෙනම් දරුවනේ, ගමන් කළ මුළු දුර සෙවීම සඳහා කරන්න ඕන මෙච්චරයි. විස්ථාපනයයි දුරයි කියන්නේ දෙකක්. දුර කියනකොට අපිට දිශාවක් අදාළ නැහැ. නමුත් විස්ථාපනයට දිශාවක් ඕනේ. එහෙනම් මේ තියෙන දිශාවක් සලකලා ගත්තු මිනුම් ටිකක්. දිශාව නොසලකා තමයි දුර හොයන්න ඕන. දැන් පුතාලා මේකේ තත්පර 6 දක්වා ගමන් කරපු දුර මීටර් 8යි කියන එක පේනවා. එතනින් එහාට බිඳුව දක්වා අඩු වෙලා තියෙන්නේ. සෑම තත්පරයකදීම ගමන්ගත් දුර සෙවීම සඳහා මෙතෙන්දී 7 වන තත්පරයේදී ගමන්ගත් දුර, 8 වන තත්පරයේදී ගමන්ගත් දුර, 9 වෙනි තත්පරයේදී ගමන්ගත් දුර හා 10 වෙනි තත්පරයේදී ගමන්ගත් දුර කියන දුරවල් ටික එකතු කරලා 8ට අවසානයේ ගමන් කළ මුළු දුර හොයාගන්න පුළුවන්. එහෙනම් හත්වන තත්පරේ ගමන් කළ දුර කියන්නේ අටෙන් හයක් අඩු කරාම එන අගය, කියන්නේ මීටර දෙකයි. අටවෙනි තත්පරේදී ගමන් ගත් දුර කියන්නේ හයෙන් හතරක් අඩු කරාම එන අගය, ඒ කියන්නේ මීටර දෙකයි. ඒ වගේම නවවෙනි තත්පරේදී මීටර දෙකයි. දහවෙනි තත්පරේදීත් ඒ විදිහට මීටර දෙක දෙක ගිහිල්ලා තියෙනවා. එහෙනම් පුතේ අපි එකතු කරන්න ඕන දෙකේව හතරක් අටට. දෙකේව හතරක් අටට එකතු කරාම උත්තරේ 16යි නේද? එහෙනම් පිළිතුර 16, තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. ඇයි පුතේ මෙතන බිංදුව දක්වා අඩු වෙලා තියෙන්නේ? බිංදුව දක්වා අඩු වෙන්න හේතුව ඇයි? විස්ථාපනයක් එහෙම අඩු වෙන්නේ ඇයි? ඒකට හේතුව තමයි මෙන්න මේ මුල් තත්පර ප්‍රහය දක්වා වස්තුව ගමන් කරලා තියෙන්නේ එක දිශාවකට. නමුත් හත්වෙනි තත්පරේ ඉඳන් දහවෙනි තත්පරේ දක්වා වස්තුව ගමන් කරලා තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට. එහෙම නැත්නම් ආපස්සට ගමන් කරලා තියෙන්නේ. ඒකයි මේ 6 4 2 බිංදුව වශයෙන් විස්ථාපනය අඩු වෙලා තියෙන්නේ. අවසානයේ බිංදුව වෙන්න හේතුවකුත් තියෙනවා. විස්ථාපනයේ බිංදුව වෙන්න නම් දරුවනේ ඔයාලා දන්නවා කලින් පාඩම් ඉගෙන ගත්ත විස්ථාපනයේ බිංදුව වෙන්නේ ආරම්භක පිහිටුමටම ආවොත්. එහෙනම් මේ වස්තුව ආරම්භක පිහිටුමටම ඇවිල්ලා. ඒක පැහැදිලි ඇති. මං හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඊළඟට තුවෙනි ප්‍රශ්නේ බලන්න. හත්වෙනි ප්‍රශ්නය අහන්නේ වස්තුවේ සාමාන්‍ය වේගය කොපමණද කියලා. වස්තුවේ සාමාන්‍ය වේගය. දැන් පුතේ අපි දන්නවා සාමාන්‍ය වේගය හොයන්න දැන් අපි සමීකරණයක් ඉගෙන ගත්තනේ. මධ්‍යක වේගය කියන්නේ ඒකම තමයි. සාමාන්‍ය වේගය කියන්නේ ගමන් කළ මුළු දුර ගතව මුළු කාලයෙන් බෙදන්න. ගමන් කළ මුළු දුර කියන්නේ කොච්චරද අපි දැන් හොයාගත්තනේ? මීටර 16ක් ගෙහින් තියෙනවනේ. 16ක් හොයාගත්ත. එහෙනම් 16 ඉර උඩ ලිව්වා. එහෙනම් ඉර යට ලියනවා කවුද? ඒ සඳහා ගත වූ කාලය. ඒ සඳහා කොච්චර කාලයක් ගිහිල්ලා තියෙනවද? ඒ සඳහා කාලය තත්පර 10ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් දරුවනේ අපිට පුළුවන් මීටර 16 බෙදන්න තත්පර 10. මීටර 16 තත්පර 10ෙන් බෙදුවහම තත්පරයට මීටර 1.6ක් ලැබෙනවා. තත්පරයට මීටර 1.6ක්. එහෙනම් මේක තමයි වස්තුවේ සාමාන්‍ය වේගය වෙන්නේ. එහෙනම් පිළිතුර කීයද? අංක 2 තමයි පිළිතුර වෙන්නේ. ඊළඟට පුතේ අපිට ප්‍රශ්න පත්‍රයේ 8 ප්‍රශ්නෙත් කරන්න පුළුවන්. 8 ප්‍රශ්නේ තියෙන්නේ වස්තුවක් ගමන් කළ දුර කාලයට දක්වන අනුපාතය. වස්තුවක් ගමන් කළ දුර කාලයට දක්වන අනුපාතය. කාලයට දක්වන අනුපාතය කියන්නේ මොකද්ද? දුර බෙදීම කාලය. දුර බෙදීම කාලය කියන්නේ වේගය. වේගය. එහෙනම් පිළිතුර අංක 1 පළවෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ. එහෙනම් දරුවනේ අද දවසේ මං කරපු වේගය ඒකාකාර වේගය, ඒකාකාර නොවන වේගය හා මධ්‍යක වේගය, එහෙම නැත්නම් සාමාන්‍ය වේගය කියන පාඩම් කොටස් ටික ඔයාලට හොඳින් තේරෙන්නේ නැති කියලා මං හිතනවා. මේවට අදාළ පෙළ පොතේ තියෙන මිශ්‍ර අභ්‍යාස කරලා බලන්න. එතකොට ඔයාලට තවත් වැටහෙවි මේ ගණන් අමාරු නැහැ, ලේසි ගණන් තියෙන්නේ කියන එක. හරියට සිද්ධාන්තය වටහා ගැනීමයි වැදගත් වෙන්නේ. එහෙනම් දරුවනේ අද පාඩම මෙතනින් අවසන් වෙනවා. අපි තවත් දවසක අලුත් පාඩමකින් හමුවෙමු. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මේන් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.